අද දවසේ අපට කතා කිරීමට තියෙන අවසන් මාතෘකාවේ පළමු කොටසට මා ප්‍රවේශ වෙන්නම්. ඒ තමයි ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය කියන පාඩම. ඒක තමයි අපට තව දුරටත් ඉතුරුලා තියෙන එකම පාඩම් බවට පත් වෙන්නේ 10 වසර 20 නිර්දේශයේ. එහෙනම් දුවේ අපි පුතේ අපි බලමු ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය කියන මේ මාතෘකාව ඇසුරෙන් මොනවාගේ ඉතිහාස සංසිද්ධීන්ද අපට ඉගෙන ගැනීමට අවස්ථාව සලසලා තියෙන්නේ. එහෙනම් දුවේ පුතේ අපි දන්නවා ක්‍රිස්තු වර්ෂයෙන් දෙවන සහස්‍රයේ මුල් භාගයේ කියන්නේ දරුවනේ 1500 ගණන්වල දකුණු යුරෝපයේ කේන්ද්‍ර කරගෙන 1500 ගණන්වල දකුණු යුරෝපයේ කේන්ද්‍ර කරගෙන ඇති වුණා වූ වෙළඳාමේ ප්‍රබෝධයත් සමග යුරෝපා ජාතීන් විශේෂයෙන් මේ දකුණු යුරෝපා ජාතීන් බොහෝ රටවල් තමන්ගේ රටවල් වලට අමතරව වෙනත් බොහෝ රටවල් ගවේෂණය කරමින් මේ ප්‍රදේශවල අලුතින් සොයා ගන්නා ප්‍රදේශවල තමන්ගේ ආධිපත්‍ය පතුරා ගැනීමේ දැඩි තරඟකාරී ක්‍රමවේදයන් වල නිරත වෙලා සිටියා. ඒ අතරින් මූලිකත්වයේ ගත් පිරිසක් තමයි පෘතුගීසීන් සහ ලන්දේසීන්. එහෙමනම් ද්වීපපුතේ අපි බලමු ශ්‍රී ලංකාව හා බටහිර ලෝකය කියන මේ පාඩම තුලින් අපි කතා කරන්නේ ශ්‍රී ලංකාව පෘතුගීසීන් සහ ලන්දේසීන්ගේ යටත් විජිතයක්ව තිබුණු ආකාරය පිළිබඳවයි මේ පාඩම තුල සාකච්ඡා කරන්න. නමුත් අපි ඊට කලින් බලමු මේ පෘතුගීසීන් ආසියාවට පැමිණීම සඳහා යොදාගත්තු ක්‍රමවේද සහ ඔවුන් ආසියාවට පැමිණීම සඳහා කුමන හේතු සාධකද බලපෑවේ කියලා. බොහෝ දුරට පෘතුගීසීන් ආසියාවට පැමිණීම සඳහා මාර්ග තුනක් භාවිත කරලා තියෙනවා. ඈත අතීතයේ සිටම ආසියාව හා යුරෝපය අතර වෙළඳ සම්බන්ධතා බොහෝ දුරට යුරෝපයේ මධ්‍යතන කාලයේ ඉඳලා යුරෝපයේ මධ්‍යතන යුගයේ සිට ආසියාව සහ මේ යුරෝපය අතර වෙළඳ සම්බන්ධතා පැවැත්වුවා. මේ වෙළඳ සම්බන්ධතා සඳහා සුප්‍රසිද්ධ මාර්ග තුනක් භාවිත කරලා තියෙනවා දරුවෝ. එහෙනම් මේ මාර්ග තුන පසුබිම් කරගෙන මේ මාර්ග තුන ඇසුරෙන් තමයි දුවේ පුතේ බොහෝ යුරෝපා ජාතීන් ආසියානු ප්‍රදේශවලට ආවේ තමන්ගේ යුරෝපා රටවල් හරහා. එහෙනම් යුරෝපයේ සිට මේ විදිහට ආසියාවට පැමිණ යුරෝපා ජාතීන් ආසියාවට ප්‍රවේශ වීම සඳහා තුඩු දුන්නු හේතු සාධක මොනවද කියලා අපි බලන්න ඕනේ. බොහෝ දුරට දුවේ පුතේ යුරෝපයේ හැරවුම් ලක්ෂය බවට පත් වුණේ 1453 කියන වර්ෂයේ. මන්දයක් 1453 දී තුර්කි අරාබිවරුන් පෙර අපරදිග වෙළඳ මධ්‍යස්ථානයේ බවට පත් වෙලා තිබුණු කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගන්නවා. ඒ අල්ලා ගැනීමත් එක්ක දරුවනේ යුරෝපා ජාතීන්ට ආසියානු රටවල් සමග කළ වෙළඳ ගනුදෙනු වලට මහා බාධාවක් වෙනවා. ඔවුන්ගේ වෙළඳ මාර්ග සියල්ලම ඇහිරිලා යනවා. ඒ නිසා ඔවුන්ට සිද්ධ වුණේ වෙනත් විකල්ප මාර්ග සොයා ගනිමින් වෙනත් ක්‍රමවේද ඔස්සේ මේ ආසියානු ප්‍රදේශවලට පැමිණීමට. යුරෝපා ජාතීන් පරිභෝජනයට පුරුදු වෙලා සිටියේ ආසියාවේ කුළුබඩු වර්ග විශේෂයෙන්ම යුරෝපා ජාතීන්ට අත්‍යවශ්‍යම භාණ්ඩයක් බවට පත් වෙලා තිබුණේ දීපතේ මේ ආසියානු කරයේ තියෙන කුළුබඩු වර්ග. ඒ නිසා මේ කුළුබඩු වර්ග ඔවුන්ට අහිමි වී යාම විශාල පාඩුවක්. ඒ නිසා ඔවුන් කුමන හෝ ක්‍රමවේදයක් තුළින් ආසියානු ප්‍රදේශවලට ප්‍රවේශ වීම සඳහා මාර්ග සොයාගත්තා. එහෙමනම් දීපතේ අපි බලමු යුරෝපා ජාතීන් මේ විදිහට ආසියාවට පැමිණීම සඳහා තුඩු දුන්නු හේතු සාධක මොනවාද කියන එක. එහෙනම් දරුවනේ යුරෝපා ජාතීන් ආසියාවට පැමිණීමේදී තුඩු දුන්නු හේතු සාධක මෙන්ම ඒ සඳහා ඔවුන්ගේ ප්‍රධාන අරමුණු කිහිපයක් තිබුණා. ඒ අතර ආසියානු රටවල් වල මේ වන විට ආසියානු ප්‍රදේශවල වැඩිම වෙළඳාමේ ආධිපත්‍යයක් හිමි කරගෙන සිටින්නේ මුස්ලිම්වරු. ඔටෝමන් තුර්කිවරු කියන්නේ ජාතියක් විදිහට මුස්ලිම්වරු. ඉස්ලාම් භක්තිකයෝ. ඒ නිසා මේ විදිහට කොන්ස්තන්තිනෝපල් නගරය ඔවුන් යටත් කර ගැනීමත් සමග යුරෝපා ජාතීන්ට මේ ඇතිවෙච්ච අපකීර්තිය අකාමකා දැමීමේ පරමාර්ථයෙන් ඔවුන් ආසියානු ප්‍රදේශවලට එන්න පටන් ගත්තා. එහෙනම් පළවෙනි හේතුව තමයි දුවේ පෘතුගීසීන් ආසියාවට ප්‍රවේශ වීමේ ප්‍රථම වෑයම තමයි 1453 දී ඔටෝමන් තුර්කිවරු විසින් කොන්ස්තන්තිනෝපල් නගරය අල්ලා ගැනීම. ඒත් එක්කම මේ වෙන විට යුරෝපය තුල ආගමික වශයෙන් දෙකඩ වීමක් තිබුණා. බොහෝ රටවල් රෝමානු කතෝලික ආගමටත් බොහෝ රටවල් රෙපරමාදු ආගමටත් බර වෙලා තිබුණු නිසා මේ රටවල් තමන් අදහන ආගම යුරෝපයෙන් පරිබාහිර රටවල් වල ප්‍රචාරය කිරීමේ පරමාර්ථයෙන් අලුත් ප්‍රදේශ හොයාගෙන ආවා. එහෙනම් ගේ පුතේ ප්‍රධාන වශයෙන්ම ඔවෙලඳාම ඉලක්ක කරගෙන තමන්ගේ ආගම ප්‍රචාරය කිරීම කියන මේ කරුණු දෙක ඉලක්ක කරගෙන තමා බොහෝ දුරට යුරෝපා ජාතීන් ආසියාවට ප්‍රවේශ වුණේ. ඒත් එක්කම මේ කරුණ දෙකට අමතරව මුස්ලිම් ජාතිකයන් යටතේ තිබූ ආසියාවේ වෙළඳ ඒකාධිකාරය මේ යුරෝපා ජාතීන්ට ලබා ගැනීමේ පරමාර්ථයෙන් ඔවුන් ආසියාවට ප්‍රවේශ වුණා. ඒත් එක්කම පුනරුදයෙන් පසු යුරෝපයේ ඇති වූ දේශපාලන ආර්ථික වෙනස් වීම මත අසහාය රාජාණ්ඩු ඇති වෙලා මේ යුරෝපා ජාතීන් අතර අධිරාජ්‍යයක් ගොඩනගා ගැනීම සංකල්පයක් ගොඩනැගුණා. ඒ නිසා ඔවුන්ට අවශ්‍ය වුණා වෙනත් ප්‍රදේශ යටත් කරගන්න. ඒත් එක්කම යුරෝපයේ මිත්‍යා මතයක් ප්‍රචලිත වෙලා තිබුණා. මේ සමය වෙනකොට ආසියාව තුල ක්‍රිස්තු අධිරාජ්‍යයේ පෙස්ට්‍ර ජෝන් කියලා ක්‍රිස්තු අධිරාජ්‍යයක සිටින බව. ඒ ක්‍රිස්තු අධිරාජ්‍යය සොයා යන ගමන් මගටත් ප්‍රධාන හේතුවක් වුණා ඔවුන් ආසියාවට ප්‍රවේශ වීම. එහෙමනම් දරුවනේ මේ විදිහට බොහෝ හේතු සාධක පදනම් කරගෙන ඔවුන් ආසියාවට ප්‍රවේශ වුණා. එහෙමනම් අපි බලමු මේ යුරෝපා ජාතීන් අතරින් ප්‍රථමයෙන්ම ආසියානු ක්‍රයට ප්‍රවේශ වන පුද්ගලයෝ කවුද? ඔවුන් රටවල් ඔවුන්ගේ රටවල් කුමන රටවල්ද කියලා. එහෙමනම් දරුවනේ අයිබීරියන් අර්ධද්වීපයට අයිති ප්‍රධානතම රාජ්‍යන් දෙකක් බවට පත් වුණේ පෘතුගීසි ගේ මව් රට වෙච්චි පෘතුගාලයත් ඒත් එක්කම අනිත් පැත්තෙන් ස්පාඤ්ඤ. බොහෝ දුරට ආසියානු ප්‍රදේශවලට පැමිණීමේ අයිතිය වරම ලැබුණේ දරුවනේ පෘතුගීසින්ද. ස්පාඤ්ඤ ජාතිකයන්ට අවස්ථාව ලැබුණා දරුවනේ ඇමරිකානු ප්‍රදේශවලට අට්ලාන්ටික් සාගරය හරහා ඇමරිකානු ප්‍රදේශවලට ප්‍රවේශ වීමේ අවස්ථාව ස්පාඤ්ඤ ජාතිකයන්ට ලැබුණා. නමුත් පෘතුගීසින්ට මේ ආසියානු ප්‍රදේශවලට ප්‍රවේශ වීමේ අවස්ථාව ලැබුණු නිසා ඔවුන් ආසියානු ක්‍රයට ප්‍රවේශ වුණා. මම අපි බලමු මේ පෘතුගීසීන් කොහොමද මේ ආසියානු ක්‍රයට ප්‍රවේශ වෙන්නේ. අපි දන්නවා දේශ ගවේෂණ ව්‍යාපාරවලදී මූලිකත්වයේගත් රාජ්‍යයක් බවට පත් වෙන්නේ පෘතුගාලය. පෘතුගාලය අයිබීරිය නර්ධද්වීපයේ අට්ලාන්ටික් සාගරයට මුහුණලා තියෙන සුවිශේෂී රාජ්‍යයක්. මේ රාජ්‍ය තුල තිබුණු බොහෝ දේශපාලන ආර්ථික සමාජීය තත්ත්වයන් ඔවුන් දේශ ගවේෂණ ව්‍යාපාරයට මුහුදු ගමන් සඳහා යොමු කිරීමට ප්‍රබල හේතුවක් වුණා. ඒ වන විට පෘතුගාලයේ රජකමට පත් වෙලා හිටපු පෘතුගාලයේ පළවෙනි හෙන්රි රජු 1394 ඉඳලා ඔහු 1460 වෙනකම් පාලනය කරනවා. මෙන්න මේ පාලන කාලය තුලදී මේ හෙන්රි රජතුමා අරගෙන ගියපු ක්‍රමවේද බොහෝ දුරට ඔහු හඳුන්වනවා නාවික හෙන්රි කියලා. හේතුව ඔහු විසින් ආකාශ වස්තු පර්යේෂණාගාරයක් විශේෂයෙන්ම මේ සාගර තරණය කරලා මේ සාගර අභ්‍යාස විද්‍යාලයක් ආරම්භ කරලා තිබුණා. ඒ නිසා මෙන්න මේ වගේ පුහුණුවලද බොහෝ දෙනා ලෝකයේ පිළිබඳ අලුතෙන් හොයන්න පටන් ගත්තා. මේ වෙන විට පෘථිවිය ගෝලාකාර වස්තුවක් කියන තර්කය සනාථ වෙමින් පැවතුණා. එනම් පෘතුගීසි ජාතිකයන්ට අවශ්‍ය වුණා, ස්පාඤ්ඤ ජාතිකයන්ට අවශ්‍ය වුණා මේ පෘථිවිය ගෝලාකාර වස්තුවක්ද කියන එක තහවුරු කරන්න. ඒ නිසා ඔවුන් බොහෝ දුරට යුරෝපයෙන් ගමන් ආරම්භ කරලා ආසියානු ප්‍රදේශවලට නැගෙනහිර හා බටහිර කලාපවලට ප්‍රවේශ වෙන්න උත්සාහ ගත්තා. එහි ප්‍රතිඵලයක් විදියට දරුවනේ 1497 දී තමා ප්‍රථම වතාවට පෘතුගීසි ජාතිකයෙක් 1497 ප්‍රථම වතාවට පෘතුගීසි ජාතිකයෙක් ආසියාවට පැමිණෙනවා. ඔහු 1497 දී ආසියාවට පැමිණෙන අතර ඔහු ලිස්බන් නගරේ ලිස්බන් වරායෙන් නැවුනගලා සුබ ප්‍රාර්ථනා තුඩුව හරහා ඇවිල්ලා 1498 මැයි මාසයේ 28 වන දින, නැවතත් මම කියන්නම් 1498 මැයි මාසයේ 28 වන දින ඉන්දියාවේ බටහිර වෙරළේ තියෙන කැලිකට් වරායට ළඟා වෙනවා. ඔහු අංකවරක්වත් නොව ඔහු වස්කෝ ද ගාමා. එමනම් ආසියාවට පැමිණෙන ප්‍රථම පෘතුගීසි ජාතිකයා බවට පත් වෙන්නේ දරුවනේ වස්කෝ ද ගාමා. ඔහු 1498 මැයි මාසයේ 28 වන දින තමා ඉන්දියාවේ කැලිකට් වරායට ළඟා වෙන්නේ. එමනම් මේ විදිහට පෘතුගීසීන් ප්‍රථම වතාවට ආසියාවට පැමිණීම සනිටුහන් කරමින් වස්කෝද ගාමා ඉන්දියාවේ කැලිකට් වරායට ප්‍රවේශ වෙනවා. සුප්‍රසිද්ධ කියමනක් තියෙනවා මෙහෙම දෙයක් ඔහු කිව්වලු කියන තැන. නමුත් අපිට හරියටම මේ පිළිබඳව ලොකු සනාථ කිරීමක් මේ වෙද්දී නැහැ. ඔහු ඉන්දියාවේ කැලිකට් වරායට පැමිණලා ඔහු කතා කියනවලු අපි මෙහි පැමිණියේ ක්‍රිස්තියානි සහ කුළුබඩු ශ්‍රාවකයන්. එන්නම් දරුවනේ අපට එතනින්ම අවබෝධයක් ලැබෙනවා මේ බටහිර ජාතීන් ආසියාවට ප්‍රවේශ වීමේ මුඛ්‍ය පරමාර්ථයන් දෙකක් තිබුණු බව. එකක් තමයි වෙළඳාමේ ආධිපත්‍ය ලබා ගැනීම සහ අනිත් එක තමන් අදහන ආගම ව්‍යාප්ත කිරීමේ පරමාර්ථය. මෙන්න මේ පරමාර්ථයන් දෙක මුදුන්පත් කරවා ගැනීමේ පරමාර්ථයෙන් ඔවුන් ආසියානු ප්‍රදේශවලට ප්‍රවේශ වුණා. වස්කෝ ද ගාමාගේ ගමනින් පසුව දරුවනේ නැවත වතාවක් ක්‍රිස්තු වර්ෂ 1500 දී දෙවන පෘතුගීසි නාවික කණ්ඩායම ක්‍රිස්තියානි පූජකවරුන් සමග ඉන්දියාවේ කැලිකට් වරායට ළඟා වෙනවා. ඉන්දියාවේ කැලිකට් වරායට මෙන්න මේ කතෝලික පූජකවරුන් සමග ඔවුන් ළඟා වෙනවා. එහෙමනම් මේ ආකාරයට කැලිකට් වරායට ළඟා වෙලා පෘතුගීසීන් කැලිකට්ටි ඒවන විට පාලකයා බවට පත් වෙලා හිටියේ සැමෝරින්. ඔහු මුස්ලිම් අධිරාජ්‍යයක නිසා ඔහු මුස්ලිම් අධිරාජ්‍යයන් සමග පෘතුගීසීන් මුස්ලිම් අධිරාජ්‍යයන් සමග යම් යම් වෙළඳ ගිවිසුම් වලට නැත්නම් වෙළඳ කටයුතු වලට දෙපාර්ශ්වයෙන් සම්බන්ද වුණත් යම් අවස්ථාවලදී මේ අතර මේ දෙපාර්ශ්ව අතර යම් යම් මතභේදද ඇති වූ බව ඉතිහාසය සඳහන් කරනවා. එහෙමනම් ඉන්පස්සේ මේ කැලිකට් හි හිටපු සැමෝරින් සමග ඇති කරගත්තු මේ ගැටුම්කාරී තත්ත්වය නිසා 1505 දී පෘතුගීසීන් තමන්ගේ පෙරදිග පාලන මධ්‍යස්ථානය විදිහට බොහෝ දුරට තෝරාගන්නේ කැලිකට් නගරයේ අතහැරලා ඔවුන් කොචින් නගරයේ තෝරාගන්නවා. ඉන්දියාවේ කොචින් නගරයේ තෝරාගන්නවා. ඒත් එක්කම 1505 පෙරදිග පාලන කටයුතු මෙහෙයවීම සඳහා පෘතුගීසි ප්‍රතිරාජයෙක් පත් කරලා එනවා. පෘතුගාලයේ රජතුමා. ඔහු අන්කවරක්වත් නෙමේ 1505 පෙරදිග පාලන කටයුතු මෙහෙයවීමට ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා නම් පෘතුගීසි නාවිකයා එනත් ඔහු පෘතුගීසි ප්‍රතිරාජයා ලෙස පත් කරලා එවනවා. ඔහු ඉන්දියාවේ ගෝව පසු කාලීන ඉන්දියාවේ ගෝව තමයි පෘතුගීසින්ගේ පෙරදිග ප්‍රධාන වෙළඳ මධ්‍යස්ථානය බවට පත් වෙන්නේ. 1510 දී ගෝව පෘතුගීසින්ගේ පෙරදිග වෙළඳ මධ්‍යස්ථානය බවට පත් වෙමින් පාලන කටයුතු අරගෙන යනවා. එමනම් අපි මේ කතා කරේ පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණීමටත් වඩා පෘතුගීසීන් පෘතුගාලයේ සිට මේ ආසියාවට පැමිණීමේදී ඇති වූ තත්වයන් ගැන අපි එහෙමනම් දුවේ පුතේ දැන් ප්‍රවේශ වෙමු. මේ විදිහට ඉන්දියාවට පැමිණි පෘතුගීසීන් ශ්‍රී ලංකාව කෙරෙහි කොහොමද අවධානය යොමු කරන්නේ? ඔවුන් කොහොමද ශ්‍රී ලංකාවේ පාලනයට ඍජුව සහ වක්‍රව සම්බන්ධ වෙන්නේ? එහෙමනම් දරුවනේ අපේ ඊළඟ ප්‍රවේශය තමයි පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පැමිණෙන විට ශ්‍රී ලංකාවේ දේශපාලන තත්ත්වයේ කෙලෙසද ගොඩනැගී තිබුණේ කියන එක. එමනම් දරුවනි නැවත අවධානය යොමු කරමු. පෘතුගීසීන් ලංකාවට පැමිණෙන විට ලංකාවේ තිබුණු දේශපාලන තත්ත්වය සහ ඔවුන් ලංකාවට පැමිණීම සඳහා පසුබිමු හේතු සාධක මොනවාද කියලා. පෙර අපරදිග වෙළඳ මාර්ගයක සුවිශේෂී රාජ්‍යයක් බවට පත් වුණේ මේ ඉන්දියන් සාගරයේ මධ්‍යගතව පිහිටපු ශ්‍රී ලංකාව. එනිසා යුරෝපා කරය තුල ඈත අතීතයේ සිට මේ ශ්‍රී ලංකාව පිළිබඳව බොහෝ තොරතුරු ප්‍රචලිත වුණා. ඔබට මතක ඇති 1505 පළවන ජෝන් රජතුමා විසින් ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා පෙරදිග පෘතුගීසි ප්‍රතිරාජයා ලෙස නම් කරලා එව්වා. ඒ ඔහු අත දෙවන්ත අරමුණක් සහිතව පණිවිඩයක් වුණා. ඒ අන් කවරක්වත් නෙමේ මේ වන විට සිංහලයන්ගේ රට කියන අර්ථය ඇති සෙයිලාන්, සිංහලයන්ගේ රට හෙවත් සෙයිලාන් කියන රට හොයාගන්න කියන කරුණු කාරණාවක් මතක් කරමින් තමයි ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදා පෙරදිග පෘතුගීසි ප්‍රතිරාජයා විදිහට පත් කරලා එවන්නේ. ඔහුට ඒ අවස්ථාව උදා නොවුණත් ඔහුගේ පුත්‍රයා ෆ්‍රැන්සිස්කෝ ද අල්මේදාගේ පුත්‍රයා තමයි ලොරන්සෝ ද අල්මේදා. ඔහු අහම්බෙන් දරුවනේ ලංකාවේ ගාලු වරායට 1505 දී ගොඩ බහිනවා. එහෙමනම් ලංකාවට පැමිණි ප්‍රථම පෘතුගීසි නාවික කණ්ඩායම වෙන්නේ ලොරන්සෝද අල්මේඩා ඇතුළු පිරිසයි. ඔවුන් 1505 ගාලු වරායට ගොඩ බහිනවා. එහෙමනම් මේ විදිහට පෘතුගීසීන් ශ්‍රී ලංකාවට ගොඩ බහින අවස්ථාවේදී නැත්නම් පෘතුගීසීන් ශ්‍රී ලංකාවට ප්‍රවේශ වෙන අවස්ථාවේදී ලංකාවේ දරුවනේ පාලන ප්‍රදේශ තුනක් තිබුණා. ඒ වන විට ලංකාව පාලන ඒකක තුනකට බෙදිලා තිබුණේ. ප්‍රධානතම රාජධානී බවට පත් වෙලා තිබුණේ පාලන ඒකකයේ බවට පත් වෙලා තිබුණේ කෝට්ටේ රාජධානී. ඊට අමතරව උඩ රට රාජධානී සහ යාපනය කියන මේ රාජධානී තුනෙන් ශ්‍රී ලංකාව සමන්විත වෙලා තිබුණා. එබැවින් අපි බලමු පෘතුගීසීන්ට මේ රාජධානී සමග සම්බන්ධ වීමට අවස්ථාව උදා වුණේ කුමන ආකාරයෙන්ද කියලා. එහෙමනම් දරුවනේ මේ රටට පෘතුගීසීන් පැමිණෙන විට මේ ප්‍රධානතම අගනුවර බවට පත් වෙලා තිබුණේ ප්‍රධානතම රාජධානී බවට පත් වෙලා තිබුණේ කෝට්ටේ. ප්‍රථම වර්ත කෝට්ටේ රාජධානිය රාජධානියක් බවට පත් කරලා රට එක්සේසත් කරපු සුවිශේෂී පාලකයෙක් හිටියාහු තමයි හයවන පරාක්‍රමබාහු රජතුමා. අවසන්ව රට එක්සේසත් කරපු පාලකයා වුණේ දරුවනේ හයවන පරාක්‍රමබාහු රජතුමා. හයවන පරාක්‍රමබාහු රජතුමා මේ ආකාරයට රට එක්සේසත් කරලා තමන්ගේ පාලන දුර කාලයෙන් පසුව ඔහු 1412 සිට 1467 දක්වා වසර 55කට ආසන්න කාලයක් පාලන කටයුතු සිදු කරාට පස්සේ එතනින් පසුව පත්වන අනුප්‍රාප්තිකයන්ට මේ පාලනය රැක ගැනීමට හැකියාව ලැබුණේ නැහැ. ඒ නිසා එක්සත්ව තිබුණු රට කොටස් තුනකට කැඩිලා ගියා. මා මුලින් සඳහන් කරා වගේම කෝට්ටේ උඩ රට සහ යාපනයේ විදිහට රාජධානී කොටස් තුනකට රට කොටස් තුනකට කැඩිලා පාලන ඒකක තුනක් විදිහටයි තිබුණේ. එහෙමනම් පෘතුගීසීන් එන විට මේ පාලන ඒකක තුනේ පාලකයෝ විදිහට හිටියේ කෝට්ටේ රාජධානී පාලකයා වෙලා හිටියේ දරුවනේ අටවන වීර පරාක්‍රමබාහු රජතුමා. ඊට අමතරව යාපනයේ පාලනය කළේ පරරාජසේකරම් කියන ආර්ය චක්‍රවර්ති පෙළපතේ රජ කෙනෙක්. උඩ රට පාලකයා බවට පත් වෙලා හිටියේ සේනා සම්මත වික්‍රමබාහු නම් රජ කෙනෙක්. එහෙමනම් අපි බලමු මේ විදිහට පෘතුගීසීන්ගේ පැමිණීමත් සමග ඔවුන්ට මේ ලංකාවේ දේශපාලන බලය කොහොමද උරුම වුණේ, වෙරළබඩ කලාපේ පාලන බලය ඔවුන් කොහොමද ලබා ගත්තේ කියලා. ගාලු වරායට ගොඩබට ඔවුන් පසුව කොළඹට පැමිණලා කොළඹ සිට කෝට්ටේ රාජධානිය දක්වා ගමන් කරන්න කටයුතු කරා. රජතුමා මේ වාගේ පිරිසක් විදේශිකයෝ පිරිසක් මෙරටට ගොඩබට බව ආරංචි වෙලා ඔවුන් කැඳවාගෙන එන ලෙසට තමන්ගේ ඇමතිවරුන්ට දන්වා සිටිනවා. ඔවුන් දරුවනේ රටේ ආරක්ෂාව ගැන හිතලා, පාලනීය ආරක්ෂාව ගැන හිතලා කොළඹ සිට විශාල දුරක් ගෙවාගෙන වෙනත් මාර්ගයකින් කෝට්ටේ රජමාලිගාව දක්වා අරගෙන යනවා. අන්න ඒ නිසා දරුවනේ පෘතුගීසීන් විකල්ප මාර්ගයකින් ගෙන ගියපු නිසා ඔබ දන්නවා සුප්‍රසිද්ධ ප්‍රස්තාව පිරුලක් ගොඩනැගිලා තිබුණා පරංගියා කෝට්ටේ ගියාවායි කියලා. එහෙමනම් දරුවනේ මෙන්න මේ විදිහට පෘතුගීසීන් උඩරට රජතුමා බැහැ දැක්කට පස්සේ එතනින් පසුව පෘතුගීසීන්ට ක්‍රමානුකූලව මේ උඩරට ප්‍රදේශය යාපනයේ ප්‍රදේශයට අවධානය යොමු කරාට පෘතුගීසීන් වැඩිම අවධානයක් යොමු කරේ ප්‍රධානම රාජධානිය බවට පත් වෙලා තිබුණේ කෝට්ටේ රාජධානියත් එක්ක. එහෙමනම් අපි බලමු ක්‍රමානුකූලව කොහොමද මේ පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය සමග සම්බන්ධතාව ගොඩනගා ගන්න. එහෙමනම් අටවන වීර පරාක්‍රමබාහු රජතුමාගෙන් පසුව දරුවනේ කෝට්ටේ රාජධානියේ බලයට පත් වුණේ හයවන විජේබාහු නම් රජ කෙනෙක්. කවුද රජතුමා? හයවන විජේබාහු නම් රජ කෙනෙක් තමයි අටවන වීර පරාක්‍රමබාහුගෙන් පසු බලයට පත් වුණේ. කියන්නේ අටවන වීර පරාක්‍රමබාහු රජතුමාගේ පුත්‍රයෙක්. ඔහු හයවන විජේබාහු නමින් බලයට පත් වුණා. එහෙමනම් දරුවනේ කෝට්ටේ රාජධානිය සමග පෘතුගීසීන්ට දේශපාලන වශයෙන් සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ කුමන ආකාරයකද කියන එක අපි දැන් බලමු. එහෙමනම් දුවේ පුතේ අපි දන්නවා හයවන විජේබාහු රජතුමා තමයි මේ වන විට කෝට්ටේ පාලකයා වෙලා ඉන්නේ. ඔහුගේ පාලන සමය තුල ඇති වූ ඓතිහාසික බල පෙරලියක ප්‍රතිඵලය තමයි පෘතුගීසීන්ට කෝට්ටේ සමග සම්බන්ධ වීමට අවස්ථාව ලැබුණේ. හයවන විජේබාහු රජතුමා පළමුවෙන්ම විවාහ වෙලා හිටියේ කීරවැල්ලේ මහ බිසෝ බණ්ඩාර සමග. මේ කීරවැල්ලේ මහ බිසෝ බණ්ඩාර සමග. එනම් මේ කීරවැල්ලේ මහ බිසෝ බණ්ඩාර සමග විවාහයෙන් දරුවෝ 3 දිනක් හිටියා. දරුවෝ 3 දිනක් හිටියා. ඒ තමයි බුවණක බාහු මද්දුම බණ්ඩාර සහ මායාදුන්නේ කියලා. එනම් මෙන්න මේ දරුවෝ 3 දෙනා තමයි හයවන විජේබෞරත්තුමාගේ පළමු විවාහයේ දරුවෝ 3 දෙනා. මේ කීරවැල්ලේ මහ බිසෝ බණ්ඩාර මිය යාමෙන් පසුව හයවන විජේබෞරත්තුමා කීරවැල්ලේ මහ බිසෝ බණ්ඩාරගේ නැගණිය විවාහ කරගන්නවා. කීරවැල්ලේ මහ බිසෝවගේ නැගණිය විවාහ කරගන්නවා. මේ විවාහය අවස්ථාව වෙන විටත් මේ කීරවැල්ලේ මහ බිසෝ බණ්ඩාරගේ නැගණියට වෙනත් විවාහයකින් ලැබුණු දේවරාජ කියන දරුවෙකුත් හිටියා. ඒ නිසා මේ දේවරාජ කියන දරුවත් එක්ක තමා දරුවත් කැඩුව තමා හයවන විජේබෞරත්තුමාගේ මාළිගයට පැමිණෙන්නේ. ඉන් පස්සේ දරුවනේ මේ කීරවැල්ලේ කුඩා බිසවගේ දැඩි පෙරැත්ත කිරීම දැඩි ඉල්ලීම මත උපරාජ තනතුර මුල් විවාහයේ දරුවන්ගෙන් වැඩිමලාට නොදී මේ දේවරාජ කුමාරයාට දෙන්න අවස්ථාව සලසා ගන්නවා තමන්ගේ රජතුමාත් එක්ක. කියන්නේ හයවන විජේබෞරත්තුමා සමග සාකච්ඡා කරලා මේකට රජතුමාත් එකඟ වෙලා පසුව මේ තත්ත්වය තුල දේවරාජ කුමාරයාට මේ උපරාජ තනතුර ප්‍රදානය කිරීමට සැරසෙන බව දැනගත්තු රජතුමාගේ මුල් විවාහයේ දරුවෝ ඒ කියන්නේ බුවණක බාහු රයිගම් බණ්ඩාර සහ එහෙම නැත්නම් රයිගම් බණ්ඩාර කියන්නේ මද්දුම බණ්ඩාර ඔහු සහ මායාදුන්නේ මේ දරුවෝ 3 දෙනා එවකට ඇති වෙමින් තිබුණු මේ තත්ත්වයට එරෙහිව අරගල කරන්න ක්‍රියා කරන තමන්ගේ තාත්තට එරෙහිව මේ දේශපාලන බලපෙරළියේදී තමන්ගේ තාත්තා ගත්ත මේ වැරදි තීන්දුවට එරෙහිව ඔවුන් අරගල කරනවා. ඒ අරගලයේදී ප්‍රධාන වශයෙන්ම මේ වන විට උඩරට රාජධානියේ පාලකයා වෙලා හිටපු ජයවීර බණ්ඩාරගේ සහය මෙන්න මේ දරුවෝ 3 දෙනා. ඒ කියන්නේ බුවණක බාහු රයිගම් බණ්ඩාර හා මායාදුන්නේ කියන හයවන විජේබෞරත්තුමාගේ දරුවෝ 3 දෙනා උඩරට පාලකයා වෙලා හිටපු ජයවීර බණ්ඩාරගෙන් සහය අරගෙන කෝට්ටේ රාජධානිය වටලා සිදු කරපු කුමන්ත්‍රණයකින් සලමාන් නැත්නම් සලබා කියනවා මෙන්න මේ සලමාන් එහෙම නැත්නම් මේ සලබා කියන ආගන්තුකයෙකු ලවා තමන්ගේ තාත්තා කියන්නේ හයවන විජේබෞරත්තුමා මරණයට පත් කරලා රජමාලිගාව කොල්ල කරනවා. මෙන්න මේ ඓතිහාසික සිද්ධිය 1521 ඇති වෙන්නේ. මේ ඓතිහාසික සිද්ධිය සුප්‍රකට සිද්ධිය විජේබා කොල්ලේ හෙවත් විජේබා කෝඩේ පෘතුගීසින්ගේ ලේකනවල විජේබා කෝඩේ කියන නමින් තම හඳුන්වන්නේ. එහෙමනම් දරුවනේ මේ විජේබා කොල්ලෙන් පසුව දැවැන්ත රාජධානියක් බවට පත් වෙලා තිබුණු කෝට්ටේ රාජධානිය දෙදරලා ඉරිතලලා යන්න පටන් ගන්නවා. එහෙමනම් මේ දෙදරීම දේශපාලන අවුල් වියවුල් සකාරී තත්ත්වය පෘතුගීසින්ට කෝට්ටේ සමග රෙජුලස් සම්බන්ධතා පවත්වා ගැනීමට වෙස්සලාගත් ආශිර්වාදයක් වුණා. එහෙමනම් දුවේ පුතේ හයවන විජේබාහු රජතුමාගෙන් පසුව කෝට්ටේ රාජ්‍යයේ නීත්‍යානුකූල අයිතිය හත්වන බුණක බෞරත්තුමාට හිමි වුණත් ඔහු මොකද කරේ? කෝට්ටේ රාජධානී කොටස් 3කට කඩනවා. කොටස් 3කට කඩලා තමන්ගේ අනිකුත් සහෝදරයන් දෙදෙනාට දෙනවා. ඒ අනුව දරුවනේ 1521 සිදු සුප්‍රසිද්ධ විජේබා කොල්ලෙන් පසුව කෝට්ටේ රාජධානිය කෝට්ටේ රයිගම සහ සීතාවක ලෙස කොටස් 3කට කඩනවා. නැවතත් කියන්නම් විජේබා කොල්ලෙන් පසුව කෝට්ටේ රාජධානිය කෝට්ටේ සීතාවක සහ රයිගම කියලා කොටස් 3කට බෙදෙනවා. මේකෙන් ප්‍රධානතම කොටස බවට පත් උනේ කෝට්ටේ. ඒ කෝට්ටේ රාජධානි හිමිකාරත්වය බුවණක බාහු රජතුමා තබා ගන්නවා. ඔහු හත්වන බුවණක නම් බාහු නමින් රජකමට පත් වෙනවා. දෙවනි කොටස බවට පත් උනේ රයිගම. එතෙක් මද්දුම බණ්ඩාර බවට පත් වෙලා හිටපු කුමාරයා රයිගම් බණ්ඩාර බවට පත් වෙනවා තමන්ගේ පාලන කාලය තුලදී මේ රයිගම පාලනය කළ නිසා. කුඩාම කොටස බවට පත් වුණේ කෝට්ටේ තිබුණු සීතාවක. තමන්ගේ සහෝදරයන්ගෙන් බාලම සහෝදරයා වෙච්ච මායාදුන්නට මේ සීතාව කොටස ලැබෙනවා. හැබැයි විජේබා කොල්ලේ ප්‍රධානතම මොලකරුවා බවට පත් වුණේ මෙන්න මේ මායාදුන්න. එහෙනම් දරුවනේ එතැන් සිට තමන්ගේ වැඩිමහල් සහෝදරයා සහ බාලම සහෝදරයා වූ මායාදුන් අතර විරසක වීමේ ආරම්භය සනිටුහන් කරනවා. මේ සහෝදරයන් දෙදෙනා අතර වෛරය සැකය මෝදු වෙන්න පටන් ගන්නවා. දුවේ පුතේ මේ 1521 ඇති වූ විජේබා කොල්ලෙන් පසුව ඒ අනුව මේ කෝට්ටේ රාජධානිය සහ සීතාවක රාජධානිය අතර නිරන්තර අරගල වලට අවශ්‍ය පිඹුරුපත් ක්‍රමානුකූලව සැකසෙන්න පටන් ගත්තා. මෙහි ප්‍රතිඵලය වුණේ හත්වන බුණක බවරත්මා සීතාවක රාජධානියෙන් තමන්ට එල්ල වෙන අභියෝග බලපරාක්‍රමයට එරෙහිව ඒවන විට කෝට්ටේ රාජධානිය පිළිබඳව ඇල්ම බැල්ම දාගෙන සිටි පෘතුගීසින් සමග සම්බන්ධ වීමට අවස්ථාව දානවා. එනම් දරුවනේ පෘතුගීසින් මේ විජේබා කොල්ලෙන් පස්සේ තමා උඩ කෝට්ටේ රාජධානියට දැඩිසේ ප්‍රවේශ වෙන්නේ දේශපාලනකරණය සඳහා. එමනම් විජේබා කොල්ලෙන් පසුව පෘතුගීසින් ඍජු ලෙසම සම්බන්ධ වෙනවා මේ කෝට්ටේ රාජධානිය සමග. එහෙමනම් හත්වන බුණක බවරත්මා මුල සිටම පෘතුගීසින්ගේ සහායකැතීමක් රජකමේ නීත්‍යානුකූල උරුමයන් බවට පත්වෙච්චි මායාදුන්නේට කෝට්ටේ රජකම ලබා නොදීමත් කෝට්ටේ හිටපු මුස්ලිම්වරු පෘතුගීසින්ගේ ඉල්ලීම පරිදි කෝට්ටේ රාජධානිය නිරපා දැමීමත් මෙන්න මේ හේතු සාධක මත කෝට්ටේ රාජධානිය සහ සීතාවක රාජධානිය අතර විරසකත්වයක් ඇති වෙනවා. එමනම් හත්වන බුණක බවරත්මාගේ පාලන සමයේදී අනාගතයේදී තමන්ට එල්ලවිය හැකි අභියෝග තමන්ගේ බාලම සහෝදරයාගෙන් එල්ලවිය හැකි අභියෝගය නිසා පෘතුගීසින්ගේ සහාය මුල සිටම දරුවනේ මේ හත්වන බුණක බවරත්මා ගන්නවා. හත්වන බුණක බවරත්මාට පිරිමි දරුවෝ හිටියේ නැහැ. ඒ ඔහුට සිටියේ ගැහැණු දෙදෙනියක් වූයේ සමුද්‍ර දේවිය. මෙන්න මේ සමුද්‍ර දේවියට දරුවන් දෙදෙනෙක් හිටියා. ඒ දරුවන් දෙදෙනා තමා දරුවනේ ධර්මපාල සහ විජේපාල කියන කුමාරවරු. ඒ දරුවන් දෙදෙනාගෙන් ධර්මපාල කුමාරයාට දැඩිසේ ඇලුම් කළා හත්වන බුණක බාහු. ඒ කියන්නේ තමාගේ මුණුබුරාට. ඒ නිසා අනාගතයේදී කෝට්ටේ රාජධානියේ රජකමේ උරුමය මායාදුන්නට නොදී මේ බුණක බවරත්මාගේ හත්වන බුණක බවරත්මාගේ මුණුපුරාවන මෙන්න මේ ධර්මපාල කුමාරයාට දෙන්න අවශ්‍ය පසුබිම සකස් කරනවා. මේ වන විට හත්වන බුණක බවරත්මාගේ දෙවනි සහෝදරයා වෙච්ච රයිගම් බණ්ඩාර මිය ගින් තිබුණා. ඔහු 1538 මිය යනවා. 38 මිය ගියාට පස්සේ රයිගම හත්වන බුණක බවරත්මාටත් නොදන්නවා මායාදුන්නේ විසින් රයිගම ඇඳා ගන්නවා සීතාවකට. ඉතින් මෙන්න මේ කරුණ නිසා හත්වන බුණක බව රජුහා මායාදුන්න අතර නිරන්තර අරගල නිර්මාණය වෙනවා. ඒ කෙසේ වෙතත් හත්වන බුණක බව රජතුමා සහ මායාදුන්න අතර තිබුණේ විරසකේ උච්චතම අවස්ථාවට පත් උනේ හත්වන බුණක බවගේ අනුප්‍රාප්තිකයා ලෙස තමන්ගේ දියණිය සමුද්‍ර දේවියගේ පුත්‍රයා වන ධර්මපාල කුමාරයා කෝට්ටේ සිහසුනට පත් කරන බවට ප්‍රසිද්ධියට පත් කිරීමත් එක්ක. ඒ නිසා හත්වන බුණක බාහු රජු මුල සිටම පෘතුගීසින්ගේ සහාය ආරක්ෂාව ලැබුවේ යම්සේද ඒ හා සමාන ලෙසම තමන්ගේ මුණුපුරාටත් ආරක්ෂාව ලබා දෙන්න මුල සිටම රජතුමා කටයුතු කරා. ඔහු පෘතුගීසින්ගේ රැකවරණය යටතේ තමන්ගේ මුණුපුරා ධර්මපාල කුමාරයා ලබා දෙනවා. කියන්නේ පෘතුගීසින්ට ධර්මපාල කුමාරයාගේ ආරක්ෂාව සලසා දෙන ලෙස ඉල්ලීම් කරන නිසා අනාගතයේ කෝට්ටේ රජු ලෙස ඔටුනු පළඳින රජු ලෙස අභිෂේක ලබන රජු ලෙස හිටපු මේ කුඩා ධර්මපාල කුමාරයා පෘතුගීසින්ට දැඩි වාසියක් ඔහුද රාජත්වයේ සංකේතය වූ. ඒ නිසා පෘතුගීසින් තවත් අවශ්‍ය වුණේ කෝට්ටේ සමග ඍජු සම්බන්ධතා පැවැත්වීමට. ඒ නිසා තමන්ගේ සුවච කීකරු ගෝලයෙක් විදිහට මේ ධර්මපාල කුමාරයා ඇති දැඩි කරනවා ශිල්ප ශාස්ත්‍ර දෙනවා තමන්ගේ මේ යුද පුහුණුවසේම අවශ්‍ය සියලු පහසුකම් ධර්මපාල කුමාරයාට සලසනවා ආරක්ෂාව ඇතුළු. එහි ප්‍රතිඵලයක් විදිහට 1543 දී පෘතුගීසින් ධර්මපාල කුමාරයාගේ පිළිරුවක් රන් පිළිරුවක් හදලා පෘතුගාලයට යවලා එහිදී ඔටුනු පළඳලා නැවත ලංකාවට ප්‍රවේශය අරගෙනනවා. එහෙනම් ඒ අරගෙනන අවස්ථාවේදී ෆ්‍රැන්සිස්කන් නිකායට අයිති පූජකවන් කීප දෙනෙක් ලංකාවට එනවා කතෝලික ධර්ම ප්‍රචාරය කරන්න. බොහෝ දුරට ඔවුන් එන්නේ මේ වෙනකොට ලංකාවේ සිටින පෘතුගීසි හමුදාව සහ පෘතුගීසි නිලධාරීන්ගේ ආගමික කටයුතු මෙහෙයවීමට. ඒ විදිහට 1543 දී ධර්මපාල කුමාරයාගේ පිළිරුවකට ඔටුන් පළඳිනවා. මේ විදිහට කෝට්ටේ රාජධානිය සමග ක්‍රමානුකූලව සම්බන්ධතා පැවැත්වූ පෘතුගීසීන් විසින් 1551 දී හත්වන බුවනක බෞරත්මා මරලා දානවා. බොහෝ දුරට මේ මරලා දැමීම පිළිබඳ පොඩි පොඩි විවාදාත්මක කරුණු තියෙනවා. සිංහල ලේඛනවල තමා තියෙන්නේ පෘතුගීසින්ගේ වෙඩිපහරකින් මරලා දැමුණා කියලා. නමුත් අපේ පෘතුගීසින් ලේඛනවල සිංහල ලේඛනවල එහෙම තිබුණාට පෘතුගීසින්ගේ ලේඛනවල තියෙන්නේ අත්තර දීමකින් පරවියෙකුට තිබුණු වෙඩිල්ලක් වැදිලා මේ හත්වන බුවනක බෞරත්මා මිය යදෙනවා කියලා. එනවා 1551 හත්වන බුවනක බෞරත්මා 51 දෙසැම්බර් 29 වන දින සිය මාලිගයේදීම පෘතුගීසි ජාතිකයෙකුගේ වෙඩිපහරින් හත්වන බුවනක බෞරත්මා මරණයට පත් වුණා. එහෙමනම් 1551 ඔහුගේ මරණයෙන් පස්සේ කෝට්ටේ රාජධානියේ බලයට පත් වෙන්නේ හත්වන බුණක බවරත්තුමාගේ මුණුපුරෙකු වීදිය බණ්ඩාරගේ සහ සමුද්‍ර දේවියගේ පුත්‍රයා වූ ලදරු ධර්මපාල කුමාරයයි. ලදරු ධර්මපාල කුමාරය. එනම් පෘතුගීසීන්ගේ රැකවරණය යටතේ පෘතුගීසීන්ගේ ගෝලයෙකු විදියට ඉන්න මේ හත්වන බුණක බවරත්තුමාගේ මුණුපුරා කෝට්ටේ සිහසුනට පත් වුණා. එනිසා මුල සිටම මේ පෘතුගීසීන්ගේ රූකඩයක් බවට පත් වෙමින් මේ හත්වන බුණක බෞරත්තුමාගේ මුණුපුරා ධර්මපාල කුමාරයා පාලන කටයුතු මෙහෙයවෙනවා. ඒ අතරතුර එහෙමනම් දරුවනේ මේ 1551 හත්වන බුණක බෞරත්තුමාගේ මරණයෙන් පසුව කෝට්ටේ රාජධානියේ බලයට පත්වන හිමිකාරත්වයට පත්වන ධර්මපාල කුමාරයා පෘතුගීසින්ගේ රූකඩයක් බවට පත් වෙමින් පාලන කටයුතු මෙහෙයවෙනවා. එහි ප්‍රතිඵලය වුණේ උපරිම ප්‍රතිඵලය වුණේ 1557 ධර්මපාල කුමාරයාට සිද්ධ වුණා කතෝලික ආගම වැළඳ ගන්න මේ පෘතුගීසීන්ගේ දැඩි ඉල්ලීම පරිදි. එමනම් ඔහු කතෝලික ආගම වැළඳගෙන දොන් ජුවන් පෙරිය බණ්ඩාර නමින් ප්‍රසිද්ධියට පත් වුණා. එතනින් පසුව දරුවනේ කෝට්ටේ රාජධානී පිරිහීම වඩාත් වේගවත් වුණා. එනිසා රජු අන්‍ය ආගමිකයෙක් බවට පත් වූ තැන සිට මේ කෝට්ටේ හිටපු බොහෝ දෙනා විශේෂයෙන් භික්ෂූන් වහන්සේලා ප්‍රභූවරු බොහෝ දෙනා සීතාවක රාජධානියට යනවා. හිරිපිටියේ රටේ හිරිපිටියේ රාළ දලදාවේ බාරගාරත්වයේ තිබුණු දියවඩ නිලමේ බොහොම හොර රහසිගතව දලදා වහන්සේ සීතාවකට අරගෙන ගිහිල්ලා දෙල්ගමු විහාරයේ කුරක්කංගලක තැන්පත් කරලා ආවතේව කරනවා දලදා වහන්සේට. එහෙනම් මේ විදිහට ධර්මපාල කුමාරයා බෞතිස්ම ලැබලා කතෝලික ආගම වැළඳ ගැනීමත් එක්ක කෝට්ටේ රාජධානී කඩා වැටීම තවත් වේගවත් වුණා. එහි අවසන් ප්‍රතිඵලය බවට පත් වුණේ දරුවනේ 1580 දී ධර්මපාල කුමාරයා තෑගි ඔප්පුවකින් කෝට්ටේ රාජධානී හිමිකාරත්වය පෘතුගීසීන්ට පවරනවා. කෝට්ටේ රාජධානී හිමිකාරත්වය පෘතුගීසීන්ට පවරන 1580 අගෝස්තු 12 වන දින ෆ්‍රැන්සිස්කන් පූජකවරුන්ගේ ඉල්ලීමත් පෘතුගීසීන්ගේ පාලකයන් පෘතුගීසි පාලකයන්ගේ බලපෑමටත් අවනත වූ දොන් ජුවන් පෙරිය බණ්ඩාර රජතුමා තෑගි ඔප්පුවකට අස්සන්කොට ශ්‍රී ලංකාවේ කෝට්ටේ රාජ්‍ය පෘතුගීසීන්ට පවරනවා. නමුත් පෘතුගීසීන්ට පැවරුවාට මොකද 1597 ධර්මපාල රජතුමාගේ මිය යාමෙන් පසුව තමයි පෘතුගීසීන් නීත්‍යානුකූලව කෝට්ටේ හිමිකාරත්වය ගන්නේ. ඒ ජරනිමෝද අසවේදු මල්වානේ ගිවිසුම ඇති කරගන්නමින් උඩර කෝට්ටේ හිටපු ප්‍රභූන් සමග ඇති කරගත්තු ගිවිසුමෙන් මල්වානේ ගිවිසුමෙන් පසුව කෝට්ටේ රාජධානී නීත්‍යානුකූල හිමිකාරත්වය 1597 පෘතුගීසීන්ට ලැබෙනවා. එහෙමනම් දරුවනේ පෘතුගීසීන් ශ්‍රී ලංකාවට පාතිය වූ මොහොතේදී තමන්ට අඩිය තියාගන්න හංකඩක් තරම් බිම් කඩක් දෙන්න කියලා ඉල්ලපු පෘතුගීසීන්ට දරුවනේ 1597 වෙද්දී සම්පූර්ණ කෝට්ටේ රාජධානී හිමිකාරත්වය ලැබෙනවා. එහෙමනම් මේ විදිහට කෝට්ටේ රාජධානී හිමිකාරත්වය පෘතුගීසීන්ට ලැබීමත් එක්ක පෘතුගීසීන් දැඩි අවධානයක් අනිකුත් රාජධානි දෙකට, ඒ කියන්නේ මේවන විට පෘතුගීසින්නේදී තිබුණු යාපනය සහ උඩරට රාජධානියට දැඩි අවධානයක් යොමු කරනවා. එහෙමනම් දරුවනේ මේ විදිහට 1551 සිට 1597 දක්වා ධර්මපාල කුමාරයා නාමික රජ කෙනෙකු ලෙස පෘතුගීසීන්ගේ නාමික රජ කෙනෙකු ලෙස හිටපු කාලයේදී පෘතුගීසීන් මේ කෝට්ටේ රාජධානියේ ප්‍රබල දේශපාලන ස්ථාවරත්වයක් ගොඩනගා ගත්තා. එහි ප්‍රතිඵලය වුණේ මේ මල්වානේ ගිවිසුම කෝට්ටේ රාජධානියේ සම්පූර්ණ බලය හිමි කර ගැනීමයි. මේ වෙනි විට සීතාවක රාජධානිය තුල යම් පෘතුගීසි විරෝධී අරගල වලට අවශ්‍ය පසුබිම ගොඩ නැගුණා. මේකට බොහෝ දුරට සහාය දුන්නා මේ වීදිය බණ්ඩාර. වීදිය බණ්ඩාර කියන්නේ ඉතා දක්ෂ රණසූරේ කොහොත් පෘතුගීසීන්ට එරෙහිව දැවැන්ත අරගල වලට අවශ්‍ය පසුබිම සකස් කර කෙනෙක්. එම්නම් දරුවනේ මේ විදියට කෝට්ටේ රාජධානිය යටත් කර ගැනීමෙන් පසුව පෘතුගීසීන්ට ප්‍රබලම අභියෝගයක් බවට පත් වුණේ. පෘතුගීසීන්ට ප්‍රබලම අභියෝගයක් බවට පත් වුණේ සීතාවක රාජධානිය. එනිසා සීතාවක රාජධානිය පාලනයගෙන යන මායා දුන්නේට එරෙහිව පෘතුගීසීන් තමන්ගේ බල පරාක්‍රමයේ ප්‍රදර්ශනය කරන්න උත්සාහ ගන්නවා. ඒ අනුව දරුවනේ 1555 වන විට මායා දුන්නේගේ පුත්‍රයා ටිකිර කුමාරයා දක්ෂ රණසූරයෙක් විදියට පෙරට ඇවිල්ලා හිටියා. එහෙමනම් ද්වීපතේ වරින් වර පෘතුගීසීන් සීතාවක රාජධානිය සමග අරගල කරා. මහා දැවැන්ත සටනක් දරුවනේ 1561 එනවා. 1562 ඒ තමා මුල්ලේරියා සටන. මේ මුල්ලේරියා සටනදී අපේක්ෂා කරන්නේ පෘතුගීසීන් සීතාවක රාජධානිය තමන්ගේ සියතට ගැනීම. ඒ නිසා මේ වන විට බල පරාක්‍රමයේ අතින් රණශූරත්වය අතින් මායා දුන්නේට නොදෙවෙනි ආකාරයේ සිටි තමන්ගේ පුත්‍රයා ටිකිරි කුමාරයා එක්ක 1562 පෘතුගීසීන් සීතාවකට එල්ල කළ මේ දැවැන්ත ප්‍රහාරයෙන් පෘතුගීසීන් අන්ත පරාජයකට පත් වෙනවා. මේ සටනින් පෘතුගීසි සෙබළු 1600කට වඩා වැඩි ප්‍රමාණයක් මිය ගිය බව බොහෝ ලේඛනවල සඳහන් වෙලා තියෙනවා. ඒ සටන මොනතරම් දරුණු සටනක් වුණාද කිව්වොත් පෘතුගීසීන්ට ආසියාවකදී ලබාගත හැකි වූ දැවැන්තතම පරාජය අත්ුණේ මේ මුල්ලේරියා සටන. එහෙනම් දරුවනේ මේ විදිහට පෘතුගීසීන් සීතාවක රාජධානියට එල්ල කර බලපෑම් වලින් මුදවා ගැනීමට එවකට රණසූරයෙක් වෙලා හිටපු මායා දුන්නේ සහ ඔහුගේ පුත් ටිකිරි කුමාරයාට අවස්ථාව ලැබෙනවා. එහෙමනම් දරුවනේ මේ විදිහට පෘතුගීසීන් කෝට්ටේ රාජධානියෙන් පසුව සීතාවක රාජධානියට අවධානය යොමු කළත් සීතාවක රාජධානිය සමග ඇති කරගත්තු යුදමය ක්‍රියාමාර්ග වලින් පවා පෘතුගීසීන් අන්ත පරාජයකට පත් වුණා. මේ වන විට දරුවනේ පෘතුගීසීන්ට අවස්ථාවක් උදා වෙලා තිබුණා යාපනයේ රාජධානිය සමග සම්බන්ධ වීමට. එහෙනම් අපි බලමු පෘතුගීසීන් මෙරටට පැමිණෙන විට තිබුණු කෝට්ටේ රාජධානියත් යාපනයත් ඊළඟ උඩරට රාජධානියක් කෙරෙහි කොහොමද පෘතුගීසීන් තමන්ගේ අපේක්ෂාවන් ඉටු කරගන්න අවස්ථාව උදා කරගන්නේ කියලා. එහෙනම් දරුවනේ අපි දන්නවා මේ වන විට කෝට්ටේ රාජධානිය සම්පූර්ණ බලය පෘතුගීසීන් 1597 ගත්තත් සීතාවකට එරෙහිව වරින් වර සටන් කරත් ඒ සියලු සටන් වලින් පෘතුගීසීන් අන්ත පරාජයකට පත් වුණා. ඔවුන්ගේ අපේක්ෂාවන් ඉෂ්ට සිද්ධ වුණේ නැහැ. එහෙනම් ඔවුන් ඊළඟ අවධානය යොමු කරන්නේ යාපනයේ රාජධානිය වෙත. එහෙනම් දීපතේ අපි අවධානය යොමු කරමු පෘතුගීසීන් යාපන රාජධානිය වෙත අවධානය යොමු කරපු ආකාරය. පෘතුගීසීන් මෙරටට පැමිණලා දශකයක් පමණ යනතේ, දශක දෙකක් පමණ යනතේ යාපන රාජධානිය ගැන ඒ තරම් අවධානයක් ගත්තේ නැහැ. යාපන රාජධානිය ගැන ඒ තරම් උනන්දුවක් තිබුණේ නැහැ. මන්දයත් පෘතුගීසීන්ගේ ප්‍රධානතම අපේක්ෂාවක් උනේ, අරමුණක් උනේ වෙළඳාමේ ආධිපත්‍ය ලබා ගැනීමනේ. ඒ නිසා පෘතුගීසීන්ට මේ වෙළඳාමට අවශ්‍ය සහයත් ඒ තරම් යාපනයේ ප්‍රදේශය තුලින් ලැබුණේ නැහැ. මන්දයත් යාපනයේ ප්‍රදේශය තුල මේ කුරුඳු වලට අවශ්‍ය භෞතික තත්වයන් ඒ තරම් හොඳින් නිර්මාණය වෙලා තිබුණු නැති නිසා. අපි දන්නවා යාපනයේ කියන රාජධානිය රජරට ශිෂ්ටාචාරයේ බිඳ වැටීමෙන් පසුව තමයි දරුවනේ වඩාත් ප්‍රබල ලෙස ඉස්මතු වෙන්නේ. රජරට ශිෂ්ටාචාරයේ බිඳ වැටීමෙන් පස්සේ තමයි මේ යාපන රාජධානිය රාජධානියක් විදියට බලවත් වුනේ. එහෙමනම් ඉන්දියාවේ ඉඳලා ආව දකුණු ඉන්දියාවේ ඉඳලා ආව ආර්ය චක්‍රවර්ති කියන රජ පෙළපතකින් තමයි ද්වීප පුතේ මේ යාපන රාජධානිය ආරම්භ වෙන්නේ. යාල්පාන වයිපමාලේ, සේගරා සේගරමාලේ, කයිසාලමාලේ කියන මෙන්න මේ ද්‍රවිඩ ඉතිහාස සාහිත්‍ය මූලාශ්‍ර තුල මේ යාපන රාජධානිය පිළිබඳ බොහෝ තොරතුරු සඳහන් වෙලා තියෙනවා. එහෙනම් ආර්ය චක්‍රවර්ති පෙළපතෙන් ආරම්භ වෙච්ච මේ යාපනයේ රාජධානිය ආර්ය චක්‍රවර්ති පෙළපතේ පාලකයෝ 12 දෙනෙක් ගැන සඳහන් වෙලා තියෙනවා. යාල්පාන වයිපමාලේ කෘතියේ පාලකයෝ ආර්ය චක්‍රවර්ති පෙළපතේ පාලකයෝ 12 දෙනෙක් ගැන සඳහන් වෙලා තියෙනවා. විජේ කුලංකේ ආර්යන්ගේ සිට සංකිලි දක්වා මේ ආපු ගමන් මඟ තුල යාපනයේ ආර්ය චක්‍රවර්ති පෙළපතේ පාලකයෝ 12 දෙනෙක් ගැන සඳහන් වෙනවා. එහෙනම් අපි බලමු පෘතුගීසීන් කොහොමද යාපන රාජධානිය වෙත අවධානය යොමු කරේ. තමන් පැමිණි මුල් දශක දෙක තුල තරම් අවධානයක් යොමු නොකළත් පසු කාලීනව පෘතුගීසීන්ගේ අවධානය යාපන රාජධානියට යොමු වෙනවා. ඒ මන්දයක් කිව්වොත් පළවෙනි හේතුව තමයි යාපන රාජධානිය තුලද දැවැන්ත බල පෙරලියක් සිද්ධ වුණා කෝටේ රාජධානියසේ. ඒ ප්‍රතිඵලය වුණේ යාපනයේ රාජධානිය කරෙහි පෘතුගීසීන්ට අවධානය යොමු කරන්න අවස්ථාව උදා වුණා. ඒ වන විට පාලකයා වෙලා හිටපු පරරාජසේකරම් පරාජයට පත් කරලා සංකිලි කියලා පුද්ගලයේ ආර්ය චක්‍රවර්ති පෙළපතේම කෙනෙක් යාපන රාජධානි බලයට පත් වුණා. එනිසා පරරාජසේකරම්ගේ පුත්‍රයා පෘතුගීසීන්ගෙන් ඉල්ලනවා තමන්ට හිමි රජකම නැවත ලබා දෙන්න කියලා. එනිසා පෘතුගීසීන්ගේ සහාය ගත්තු පරරාජසේකරම්ගේ පුත්‍රයා යාපන රාජධානියට පෘතුගීසීන්ට ප්‍රවේශ වීමට අවස්ථාව උදා කරත් අවසානයේ සංකිලි ඒ තත්ත්වයේ මඟහරවලා පරරාජසේකරම්ගේ පුතා දෙනවා කියපු කප්පම් මුදලටත් වඩා දෙගුණයක් කප්පම් දීමට එකඟ වෙලා මේ සංකිලිට රැහිව ඇතිවෙච්ච අභියෝග මැඩපවත්වලා සංකිලි පෘතුගීසීන් සමග හිතවාදී වෙනවා. එහෙමනම් දරුවනේ මෙන්න මේ දේශපාලන බල අරගලයට අමතරව යාපනයේ රාජධානිය කෙරෙහි පෘතුගීසීන් දැඩි අවධානයක් යොමු කරන්න තුරු දුන් තවත් එක් හේතුවක් තමයි රෝමාන් කතෝලික ආගම වෙරළබඩ ප්‍රදේශයේ සෙම යාපනයේ රාජධානිය තුලත් ප්‍රචාරය කිරීමට අවස්ථාවක් උදා වුණා පෘතුගීසීන්ට. ඒත් එක්කම මන්නාරම් මුහුදේ මුතුකි මිදීමට අවශ්‍ය වුණා පෘතුගීසීන්ට. එනිසා යාපනයේ රාජධානිය අල්ලා ගැනීම අත්‍යවශ්‍යයි. ඒත් එක්කම කොළඹ සිට යන පෘතුගීසි නැව්වලට යාපන ප්‍රදේශය තුලින් පෘතුගීසි නැව්වලට මේ සිංහල පාලන ප්‍රදේශයක් නොවුණා. මේ ද්‍රවිඩ පාලන ප්‍රදේශය තුලින් දැවැන්ත බලපෑමක් ලැබුණා. මේ නැව් කොල්ල කන්න පටන් ගත්තා මේ ආර්ය චක්‍රවර්ති පෙළපතේ පාලකයෝ. ඒ නිසා තමන්ට සිද්ධ වෙච්ච මේ දැවැන්ත ආර්ථික අවපාතයේ මර්ධනය කරගන්න නම් මේක අවසන් කරගන්න අනිවාර්යෙන් පෘතුගීසීන්ට යාපනය කරේ දැඩි අවධානයක් යොමු කරලා අල්ලා ගැනීමට සිද්ධ වෙනවා. ඒ නිසා දරුවනේ පෘතුගීසීන් යාපනයේ රාජධානිය ගැන දැඩි අවධානයක් යොමු කරා. එහෙනම් දරුවනේ මේ විදියට යාපනයේ රාජධානිය තුල ඇතිවෙච්ච දේශපාලන බල අරගලයක් රෝමානු කතෝලික ආගම යාපනය ප්‍රදේශය තුල ප්‍රචාරය කිරීමේ අපේක්ෂාව මන්නාරම් මුහුදේ මුතුකි මිදීමට අවශ්‍ය වීම පෘතුගීසීන්ගේ නැව් යාපන ප්‍රදේශය තුලදී මුහුදු ප්‍රදේශය තුලදී කොල්ල කෑමට ලක්වීම කියන මෙන්න මේ කරුණු කාරණා පාදක කරගෙන දරුවනේ පෘතුගීසීන් යාපනයේ රාජධානිය කරේ අවධානය යොමු කරනවා. එමනම් යාපන රාජධානී පාලනය ගැන කතා කරද්දී පරරාජසේකරම් පරාජයට පත් කරලා 1519 දී සංකිලි බලයට පත් වුණා. සංකිලි බලයට පත් වුණා. පෘතුගීසීන්ගේ ඉල්ලීම් සියල්ලටම ඔහු එකඟුණා. ඔහු කියනවා රෝමානු කතෝලික ආගම් ප්‍රචාරය සඳහා ද අවස්ථාව දෙන්නම් කියලා. ඒක පසක් කරමින් යාපනයේ රාජධානිය තුල පෘතුගීසීන් කතෝලික ආගම රෙපරමාදු නොවන රෝමානු කතෝලික ආගම ප්‍රචාරයට අවස්ථාව උදා වුණත් සංකිලි පසු කාලීනව හින්දු ආගම අතහැරලා කතෝලික ආගම රෝමානු කතෝලික ආගම වැළඳ ගන්න මේ හින්දු භක්තිකයන්ට දැඩි පීඩනයක් ලක්කට සමහර කට්ටිය මරලා දැම්මා. මොකද මේ ආගම් වැළඳ ගන්නවා කියලා. ඒ නිසා මේ විදියට සංකිලිගේ බලපෑමට යටත් වෙච්ච ජනතාව මුදවා ගැනීම අපේක්ෂාවෙන් පෘතුගීසීන් 1543 දී යාපනය නැවත ආක්‍රමණය කරනවා. ඊට පස්සේ සංකිලි සමග ගිවිසුමක් ඇති කරගෙන පෘතුගීසීන් මේ ගැටුම නිමාවකට පත් කරා. නමුත් එතනින් සංකිලි නතර වෙන්නේ නැහැ. ඔහු 1500 43 ඇති කරගත්තු ගිවිසුමේ කොන්දේසිද කඩ කරමින් නැවත වතාවක් පෘතුගීසි විරෝධී අරගලවලට අවශ්‍ය පසුබිම හදනවා. මේක දැනගත්තු පෘතුගීසීන් 1560 දී යාපනය ආක්‍රමණය කරලා සංකිලි බලයෙන් පරවා හරිනවා. සංකිලි බලයෙන් පරවා හැරලා 1562 දී සංකිලිගෙන් බලය පැහැරගත්තු පුවිරාජ පණ්ඩරම් නම් කුමාරේ සංකිලි පරාජයට පත් කරලා යාපනයේ පාලනය අල්ලගන්නවා. ඊට වසර 30කට පස්සේ 1591 දී පෘතුගීසීන් යාපනයේ රාජධානිය ආක්‍රමණය කරලා පුවිරාජ පණ්ඩරම් තමන්ට හිතවා දුන්නොවුණු මේ පුවිරාජ පණ්ඩරම් බලෙන් අයින් කරලා එදිරිමානසිංහම් කියන පෘතුගීසි හිතවාදියෙකු යාපනයේ පාලකයා බවට පත් කරනවා. එහෙමනම් මේ විදිහට 1591 දී පෘතුගීසින් යාපනය ආක්‍රමණය කරලා එදිරිමානසිංහම් නැමැති පෘතුගීසි පාලකයා හිතවාදී පාලකයා විදිහට පෘතුගීසින්ට හිතවාදී පාලකයෙක් ලෙස විදිහට යාපන රාජධානියේ පාලනයට අවස්ථාව දෙනවා. ඒ අනුව 1691 ඉඳලා 1617 වෙනකන් ඔහු අවුරුදු ගණනාවක් යාපනයේ පාලකයා විදිහට කටයුතු කරත් 1517 එදිරිමානසිංහම්ගේ මරණින් පසු සංකිලි නැමැත්තෙක් අපි පෙර සඳහන් කරපු සංකිලි කියලා කෙනෙක් මේ සංකිලි කියන කුමාරයෙක් නැවත යාපනයේ රාජධානියේ බලය අල්ලා ගන්නවා. මෙවැනි පරිසරයක් තුල 1619 දී 1619 දී පෘතුගීසි ජාතික පිලිප් ද ඔලිවේරා යාපන රාජධානිය යටත් කරගන්නවා. යාපන රාජධානිය යටත් කරගන්නවා 1519 දී පිලිප් ද ඔලිවේරා කියන මේ පෘතුගීසි සෙන්පතියා. 1619 දී මේ විදිහට යාපනයේ ප්‍රදේශය යටත් කරගත්තු පෘතුගීසීන් 1621 වන විට සම්පූර්ණ යාපනයේ ප්‍රදේශයේ සම්පූර්ණ බලය තමන් සතු කරගන්නවා. එහෙමනම් මුල් අවස්ථාවේදී පෘතුගීසීන් ලංකාවට එන විට තිබුණු කෝට්ටේ රාජධානියත් යාපනයේ රාජධානියත් පුතේදුවේ දැන් ක්‍රමානුකූලව පෘතුගීසීන්ගේ අතට පත් වෙච්ච ආකාරය තමා දරුවනේ ඔය කතා කරේ. එහෙමනම් අපි මේ තාක් කතා කරේ පෘතුගීසීන් පෙරදිගට පැමිණීමට තුඩු දුන්නු හේතු සාධක. ඊට පස්සේ අපි කතා කරා පෘතුගීසීන් පෙරදිගට පැමිණීම සඳහා ගමන් ගත්තු මුහුදු මාර්ග. මේ විදිහට පෘතුගීසීන් පෙරදිගට ප්‍රවේශ වීමට පෙළඹ වූ සාධක කතා කරා. එහෙමනම් එතනින් පස්සේ අපි කතා කරා පෘතුගීසීන් පෙරදිගට පෙළඹීමේ සාධකසේම පෘතුගීසීන් ඉන්දියාවට ඇවිල්ලා පෙරදිග වෙළඳ මධ්‍යස්ථාන පිහිටුවාගෙන ඔවුන් පෙරදිග වෙළඳ කටයුතු මෙහෙවාසේම ඒ වෙළඳ කටයුතු මෙහෙවන අතරතුරේදී පෘතුගීසීන් ශ්‍රී ලංකාව කරෙහිත් අවධානය යොමු කරපු ආකාරය දුවේ පුතේ අපි සාකච්ඡා කරා. ඉන් පස්සේ අපි සාකච්ඡා කරා පෘතුගීසීන් කෝට්ටේ රාජධානිය තුළ දේශපාලන බලය වර්ධනය කරගන්න ආකාරය. ඒ සඳහා ඇතිවෙච්ච පසුබිම ගැන කතා කරා. එනම් පෘතුගීසීන් 1505 සිට 1521 දක්වා කෝට්ටේ රාජධානිය සමග ඍජු සම්බන්දතා පැවැත්වුවේ නැතත් 1521 න් පසුව තමයි පෘතුගීසීන්ට දැඩි සම්බන්දතා පැවැත්වීමට අවශ්‍ය පසුබිම ගොඩනැගෙන්නේ. ඒ අනුව එහි ප්‍රතිඵලය වුණේ පෘතුගීසීන් 1597 වෙනකොට සම්පූර්ණයෙන්ම කෝට්ටේ බලයේ හිමිකාරත්වයේ තෑගි ඔප්පුවකින් පවරා ගත්තා. ඊට පස්සේ පෘතුගීසීන් යාපනය කරෙහි අවධානය යොමු කරපු ආකාරය කතා කරා. එමනම් දරුවනේ අපි අද දවසේ මේ පාඩමේ කරුණු කාරණා සාකච්ඡා කරලා අවසානයි. අපි ලබන සතියේ මෙවැනිම වෙලාවකින් මෙවැනිම පාඩමකින් ඔබ අප සම්බන්ධ වන තෙක් ඔබට මම අද දවසේ පාඩමේ වැඩ කටයුතු අවසන් කරනවා. ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණ ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ පාඩමේ වැඩ කටයුතු අවසන් කරනවා. විශේෂයෙන් රජරට සේවයටත් උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවටත් මම ස්තුතිවන්ත වෙමින් අද දවසේ මා වෙත ලබා දුන් කාලය මින් අවසන් නිසා අද දවසේ වැඩ කටයුතු ටික අවසන් කරන ඔබ සියලු දෙනාටම ස්තුතියි.
දුවේ පුතේ අද විශේෂ කරුණු සාකච්ඡා කළේ අනුරාධපුර ගල්නේව මධ්‍ය මහාවිද්‍යාලයේ ආචාර්ය තිමුති ඒකනායක මහත්මයා.